ගරු මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15ක කාලයක් ලැබෙනවා.
ස්තුතියි ගරු කථානායක සභාපතිතුමියනි. විශේෂයෙන්ම අද මේ හදිසි නීති තත්ත්වය ගැන ආණ්ඩුවේ පැත්තෙන් ඇමතුමත් කිව්වා මේ අපි යෝජනා කරා කියලා. ඔව් අපි යෝජනා කරා ඒ දිත්ව කුණාටුව ඇති වෙච්ච කාලෙදී මේක ගේන්න මොකද මේ විවසනය කළමනාකරණය කරගන්න. නමුත් ඔබතුමාලා ඒ වෙලාවේ ගෙනාවේ නැහැ. ඔබතුමාලා හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත් කළේ ඒක පමා වෙලා. ඊළඟට අපි කිව්වා හදිසි විවසන මේ තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්න කියලා. විශේෂයෙන්ම විවසන කළමනා කරන පනත ඇනුව 11 වෙනි වගන්ති යටතේ ජනාධිපතිතුමා ඒක ප්‍රකාශයට පත් කරන්න ඕනේ. නමුත් ජනාධිපතිතුමා නෙමෙයි කරේ ආරක්ෂක ලේකම්තුමා. අදරත් තියෙන්නේ ආරක්ෂක ලේකම්තුමා. ඒක නීති විරෝධී. මේ රටේ හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරන්න පුළුවන් ජනාධිපතිතුමාට විතරයි. ඒ ඔක්කොම කරන්න කිව්වේ මේ වැඩේ කළමනාකරණය කරගන්න. දැන් තමුන්නාන්සලම කියනවා මේක කළමනාකරණය කරලා තියෙනවා. එහෙනම් මොකටද ආයි හදිසි නීතිය? හදිසි නීතිය දැන් ඕන වෙලා තියෙනවා මොකටද ගරු සභාපතිතුමනි? මේ ආණ්ඩුව බලයට ගෙන ආපු යම් යම් කණ්ඩායම් අද මේ ආණ්ඩුවට විරුද්ධව යම් යම් උද්ඝෝෂණ පටන් අරන් තියෙනවා. සංවර්ධන නිලධාරීන් වෙන්න පුළුවන්, වෛද්‍යවරුන් වෙන්න පුළුවන්, දීවරයෝ වෙන්න පුළුවන්. ඒ වගේ නොයෙකුත් ශේෂ්ත්‍ර මේ ආණ්ඩුවට විශ්වාසයකින් තන්දි දීලා බලයට ගෙන ආපු උදවිය අද මේ ආණ්ඩුව ගැන යම් ප්‍රශ්නාර්ථක ලකුණක් ඇති කරගෙන දැන් යම් යම් උද්ඝෝෂණ එනවා. ඒතොර ඒ උද්ඝෝෂණ එන හින්දා යම් ආකාරයේ මර්ධනයක් කරන්න හදිසි නීතිය ඕනේ. නැත්තම් දැන් දිද්දුවා එක ඉවරයි. දැන් කළමනාකරණය කරලා ඉවරයි ආණ්ඩුව කියන විදිහට. දැන් 90%ක් මන්දි ගෙවලා ඉවරයි. එහෙනම් මොකටද හදිසි නීතිය? හදිසි නීතිය අවශ්‍ය නැහැ. ඒකයි ආණ්ඩුවේ පරමාර්ථය. ඊළඟ තමයි මේ හැමතිස්සෙම කතා කරනවා මේ කෝ විශ්වාසභංගය කියලා අගමැතිතුමියගේ. අගමැතිතුමියගේ විශ්වාසභංගය දැන් වැඩක් නැහැ. මොකද අගමැතිතුමිය විශ්වාස නැහැ කියලා ජනාධිපතිතුමා ප්‍රෝග්‍රෑම් එක නැවතුවා. අපි නෙමෙයි. ජනාධිපතිතුමා නවත්තලා විශේෂඥයන්ගේ කමිටුවක් දැම්මා. ඒ කමිටුව මොකද ඒක පරීක්ෂණ කරාට පස්සේ වැඩේ කරමු කියලා. එතකොට ජනාධිපතිතුමාට විශ්වාස නැත්තේ අගමැතිතුමියෝ. විශ්වාස භංගය ගෙනාවේ ජනාධිපතිතුමා. අපි නෙමෙයි. ඒකයි මෙතුමියව විශ්වාස නැති ඉඳ තමයි වැඩේ කරන්න බා කිව්වේ. අපි විශ්වාස භංග වල දැන් වැඩක් නැහැ. ජනාධිපතිතුමාට විශ්වාසය ඇති වෙච්ච දවසට මෙතුමියට කරන්න දෙයි. ඔව්. මොකද මේ විශ්වාස භංගයේ නැවතුනේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා කිව්වොත් ආයි ගේන්න. හරි ඒ ඊට කලින් ජනාධිපතිතුමා පැන්න මේකට. පැනලා මේක නැවතුවා. නැවතුවේ ඔබතුමිය ගැන විශ්වාසයක් නැති හින්දා. ඒ හින්දා මෙතන ඇවිල්ලා ආය ආය ආන්න එපා විශ්වාස භංගවල් කෝ කියලා. ගිහිලා ජනාධිපති මන්දිරයේ ගිහිලා ඔක කතා කරන්නේ. ඒක ජනාධිපතිතුමාගෙන් ගිහිලා ආන්න මොකද මේක නැවතුවේ කියලා. ඒ හින්දා ගරු සභාපතිතුමියනි ඕකට දෙන උත්තරේ ඕක තමයි. ඕක ජනාධිපතිතුමත් එක්ක විසඳගන්න. මේක පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ අපෙන් අහලා ඔකට උත්තර අහන්න එපා. මොකද නැවතුවේ ජනාධිපතිතුමානේ. අපි කවුරුවත් නැවතුවේ නැහැනේ. එන ජනාධිපතිතුමා තමයි ඒකට උත්තරේ දෙන්න ඕනේ. අපි කවුරුවත් ඒකට උත්තර බැදීලා වැඩක් නැහැ. මොකද ජනාධිපතිතුමා තමයි මැදට පැනලා මේක ක්‍රියාත්මක කරන්න එපා අවුරුද්දකින් කල් දාමු කියලා කිව්වේ. ඒ එයාට විශ්වාසයක් නැති හින්දා. එයාගේ විශ්වාසය ඇති කරලා වැඩේ කරන්න. අපිට ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිතුමාගේ හිතේ විශ්වාසය ඇති කරලා කරන්න. එයාට විශ්වාසය නැති හින්දානේ එයා නැවතුනේ. ගරු සභාපතිතුමනි ඊළඟට මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂ දෙයක්. අපි සියලුම දෙනාම දන්නවා මේ රටේ පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධිය ඉතාම වැදගත් සිද්ධිය. හදිසි නීතියත් එක්ක ගැට ගහලා තියෙන සිද්ධියක්. මේ බෝම්බ ප්‍රහාරයේ සිද්ධිය ගැන අපි සියලු දෙනාම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි මේ බෝම්බ ප්‍රහාර සිද්ධිය සාධාරණය වෙන්න ඕනේ, සාධාරණ නඩු විභාගයක් වෙන්න ඕනේ, වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ කියලා අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේක ඉතාම සංකීර්ණ නඩුවක් කියලා අපි ඔක්කොමලා දන්නවා. ගරු සභාපතිතුමනි, දැන් මේ චෝදනා තියෙනවා 23,269ක් චෝදනා ගොනු කරලා තියෙනවා මේ සැකකරුවන්ට විරුද්ධව. ඊළඟට සාක්ෂිකරුවන් ඉන්නවා 2190ක්, විත්තිකරුවන් ඉන්නවා 24 දෙනෙක්. දැන් මේ නඩුව අහන්න දැන් පටන් අරගෙන තියෙනවා. දැන් අපි ඔක්කොමලා පිළිගන්නවා මහමුලකාරයෙක් ඉන්නවා කියලා. මෙතුමන්ලා විපක්ෂයේ ඉන්න කොටත් කිව්වා මහමුලකාරයෙක් ඉන්නවා. අපිත් කිව්වා මහමුලකාරයෙක් ඉන්නවා. දැන් නඩුවේ තවම මහමුලකාරයා නැහැ. දැන් මහමුලකාරයා නැතුව තමයි දැන් නඩුව අහන්න පටන් අරන් තියෙන්නේ. එතකොට දැන් මේ වගකීම මේ සාධාරණ නඩු විභාගයක් ලබා දෙන එක වගකීම අධිකරණයටත් රජයටත් තියෙනවා. ඒක විවස්ථාවෙන් අපි රජයේ බැඳිලා ඉන්නවා සාධාරණ නඩු විභාගයක් ලබා දෙන්න. ඒ හින්දා වින්දිතයන්ට සාධාරණ වෙන්න ඕන වගේම මේ පිටිපස්සේ ඉන්න ඇත්ත මහමුලකරුවන්ටත් දඬුවම් ලැබෙන්න ඕනේ. ඔවුන්වත් සොයා ගන්න ඕනේ. නමුත් දැන් අපිට පේනවා සාධාරණ නඩු විභාගයක් වෙනවද කියලා ගරු සභාපතිතුමනි. ඇයි එහෙම මෙහෙම කියන්නේ? දැන් මේ නඩුව හැම දිනාම අහන්න හැම දවසෙම අහන්න පටන් අරන් තියෙනවා. උදේ 9:00 මාරේ ඉඳන් හවස 4 වෙනකම්. එතකොට දැන් මේ විභාගයේ කිරීමට තීරණය කරලා තිබෙනවා. දැන් මේකේ මහමොලකරුව නැතුව නඩ අහන්න පටන් අරන් තිබෙනවා. ඇමතිතුමා කිව්ව පොලිසිය බාර ඇමතිතුමා කිව්ව මහමොලකරුව හඳුරගත්ත කියලා. රවි සෙනවිරත්න මේ මොකද නීති හා සාමය අමාත්‍යංශ ලේකම්තුමා හිටපු අපේ ආණ්ඩුවේ හිටපු DIG මහත්මයා එතුමා කිව්ව මහමොලකරුව ගැන ලියලා දුන්නා කියලා කොමිසමට. කොහේ නම මහමොලකරුව. එන මහමොලකරුව ඇයි අත්තරන් ගොඩ ගන්නේ නැත්තේ? එහෙමනම් මහමොලකරුව නැතුව තමයි නඩුව යන්නේ. එහෙමනම් අපිට තියෙනවා පොඩි සැකයක්. ඒ තමයි මේ මහමොලකරුව අල්ලගන්න බැරි හින්දා අප්‍රේල් 21 වෙනිදාට කලින් මේ නඩුව අවසන් කරන්න හදනවා. ඒ හින්දාද හැමදාම මේ නඩුව අහන්න යන්නේ. හැමදාම නඩුව අහලා අප්‍රේල් 21ට කලින් තීන්දුව දීලා ඒ මහමොලකරුවව යටපත් කරගන්න උවමනාවකින්ද මේ වැඩ කරන්න කියලා සැකයක් මතුවලා තිබෙනවා. ඒ හින්දා ගරු සභාපතිතුමනි මේ හදිසියයි. ඇයි මේතරම් මේ හදිසි? දැන් අපි දන්නවා හැමදාම නඩුව අහනකොට ප්‍රායෝගික නැහැ. මොකද සාක්ෂිකාරයෝ 2180ක් තියෙනවා. 23000ක් තියෙනවා චෝදනා. ඒ හින්දා ඒක ප්‍රායෝගික නැහැ කියලා අපි ඔක්කොම දන්නවා. නීතිඥ මහතුරු දන්නවා ඒක ප්‍රායෝගික නැහැ. මොකද නීතිඥ මහතුරුන්ට වෙන වෙන නඩු තියෙනවා. ඒගොල්ලෝ අනිත් නඩු වලට යන්න ඕනේ. ඒගොල්ලන්ගේ පෞද්ගලික කටයුතු තියෙනවා. ඒගොල්ලන්ගේ පෞලේ කටයුතු තියෙනවා. ඒ හින්දා හැමදාම මේ නඩුවම ඇවිල්ලා ඒගොල්ලන්ට පෙනී හිටින්න බෑ. ඒ හින්දා ඒගොල්ලෝ කිව්වා උසාවියට දවස් සතියකට දවස් 3ක් අහන්න කියලා කිව්වා. උසාවිය විනිශ්චයකරුවන් කිව්වා නෑ අපිට ඒක දෙන්න බෑ. අපි හැමදාම නඩුව අහනවා කියලා කිව්වා. දැන් එතකොට මේ නීතිඥ මහත්වරු ටික ඔක්කොම ඉල්ලා අස්සලා තියෙනවා. කවුද මේ නීතිඥ මහතුරු? දේශ නීතිඥවරු කේ සත්නවේල්, ගස්සාලි හුසෙන්, රුස්ටි හබීබ්, නිරංජ සිරිවර්ධන කියන දේශ නීතිඥ මහත්වරු මේ නඩුවෙන් අයින් වුණා. මොකද අපිට එහෙම අපිට හැමදාම මේල පෙනී හිටින්න බෑයි කියලා. එතකොට එහෙමනම් අපිට පේනවා ගරු සභාපති කතානායකතුමා සභාපතිතුමනි මේ සංකීර්ණ නඩුව සාක්ෂිකරුවන් 2190ක් ඉන්න එක දිනපතා අහලා කොහොමද මේ සංකීර්ණ නඩුවට උත්තර බඳින්නේ? කාලයක් ඕන වෙනවා. නීතිඥවරුන්ට සාක්ෂි ආක්ෂාපනත කියවන්න ඕනේ. අපරාධ නඩු විග්‍රහ සංග්‍රහය කියවන්න ඕනේ. ඒ වගේම දත් එකතු කරන්න ඕනේ, කරුණු එකතු කරන්න ඕනේ. ඒ හැම දෙයක්ම හැමදාම නඩු ඇව්වම කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. ඒ හින්දා තමයි නීතිඥ මහත්වරු අයින් වුණා. අපි දන්නවා විවස්ථාවේ 13 3 වගන්ති යටතේ සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට අයිතිය තිබෙනවා. නමුත් අද වෙනකොට ඒ අයිතිය පැහැරගෙන තිබෙනවා. ඒ වගේම තමයි 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 40 වෙනි වගන්තිය සාධික කළ තියෙනවා නීතිඥ නියෝජනය ලබා ගන්න. Taman කැමති නීතිඥවරයා ලබා ගන්න අයිතිය තියෙනවා. එතකොට අද මේ තීන්දුව නිසා Taman කැමති නීතිඥ ලබා ගන්න අද බැරි වෙලා තිබෙනවා. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ ලෝයස්ලා ඕන් කියන උසාවියට හැමදාම එන්න බෑ කියලා. එතකොට සාධාරණ නඩු විභාගයක් සඳහා වූ ඒ නිමිත්ත අද වෙනකොට අයිවි කරලා තියෙනවා. ඒ ඉන්න ගරු සභාපතිතුමනි ලෝ අපි දන්නවා උසාවියේ සාමාන්‍යයෙන් ලෝයස්ලාගේ නීතිඥවරුන්ගේ පහසු ක්‍රියාපටිපාටියක් තියෙනවා. විනිශ්චකාරවරුෙක් නඩුවේ දිනයක් දෙනකොට ඒ විනිශ්චකාරතුමා අහනවා නීතිඥ මහත්තයාගේ මේ මෙදාට නඩුව දැම්මට කමක් නැද්ද කියලා. එහෙම එකඟතාවයකින් තමයි උසාවි ඉදිරියට යන්නේ. එහෙම ක්‍රියාපටිපාටියක් තියෙනවා. එතකොට මේ සියලු ක්‍රියාපටිපාටි අද වෙනකොට විඳහැලලා තියෙනවා. එතකොට අපිට අහන්න වෙන්නේ මේ නඩුව අහන්නේ කළා උසාවියකද කියලා අපිට අහන්න වෙනවා. ඊළඟට සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කරන්න සූදානම් වෙන්න ඕනේ. එතකොට අපරා ඒව ගැන යම් කාලයක් අවශ්‍ය වෙනවා ඒව කරන්න ගරු සභාපතිතුමනි. නමුත් අපිට පේනවා කාගේ හරි උවමනාවකට මේ නඩුව ඉක්මනින් අහලා තීන්දුව දීලා මාමුලකරුවා බේරා ගැනීමේ ප්‍රොජෙක්ට් එකක්ද කියන සැකය දැන් මතුවලා තියෙනවා. ඒ වගේම ඊළඟට යුක්තිය ඉෂ්ට කිරීමට ගරු සභාපතිතුමනි යුක්තිය කියලා කියන්නේ යුක්තිය ඉෂ්ට කිරීමන පමණක් නොවේ. යුක්තිය ඉෂ්ට වෙනවා ඒ කියන එක පේන්න ඕනේ. යුක්තිය ඉෂ්ට වෙනවායි කියලා කියන පේන්න ඕනේ. නමුත් අපි දන්නවා මේ නඩුව අහන්නේ අලුත් කඩේ උසාවිය නෙමෙයි. මේ අහන්නේ ඇමති කෙනෙක්ගේ ගෙදර බුලස් රෝඩ් එකේ. එතකොට ඒකේ දොරවල් වහලා නෑදෑයන්ට යන්න නොදී, මාධ්‍ය කරුවන්ට යන්න නොදී, කාටවත් එතනට යන්න නොදී එහෙම කොහොමද උසාවි? එහෙම නඩුව අහන්න පුළුවන්ද? මාධ්‍ය කරුවන්ට යන්න දෙන්නේ නෑ, නෑදෑයන්ට යන්න දෙන්නේ නෑ, දොරවල් ඔක්කොම වහලා පිටස්තරයන් කාටවත් ඇතුල් වෙන්නේ නෑ. එතකොට අපි දන්නවා මූලිකම සිද්ධාන්තය තමයි විවෘත අධිකරණයේදී තමයි නීතියේ සිද්ධාන්තයේ ආරක්ෂා වෙන්නේ. වාගෙන කොහොමද ආරක්ෂා වෙන්නේ? අපි ඔක්කොම අහලා තියෙන දේ තමයි විවෘත අධිකරණයේදී නඩුව අහන්න ඕනේ. ඒ වගේම පාස්කු බෝම්බ පහරේ නඩුව අපි සියලු දෙනාටම වැදගත් නඩුවක්. මේ වගේ නඩුවක් කාමර වහලා උසාවි වහලා අහන්න පුළුවන්ද? හරිනම් මේ නඩුව රූපවාහිනියේ සජීව දෙන්න ඕනේ. මොකද මේ රටේ මිනිස්සු ඔක්කොම දැනගන්න ඕනේ මේ නඩුවේ තියෙන කරුණු. මේ රටේ වහන් කරගත කරුණු ඒවා හෙලිදරව් වෙනකොට මේ රටේ ජනතාව දැනුවත් වෙන්න ඕනේ. නමුත් අපිට පේනවා එහෙම තත්ත්වයක් අද උදා වෙලා නැහැ. මේක ඇයි හංගන්නේ? මේක හංගලාහන්නේයි. කාගේ වමනාටද මේක හංගන්නේ කියලා ප්‍රශ්න මතුවලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම තමයි දැන් මේ කලින් නඩු තිබුණා චන්ද්‍රිකා ඝාතන නඩු, දළදා මාලිගාවට බෝම්බ ගහපු නඩු, මහ බැංකුවේ බෝම්බ ගහපු නඩුව, උඩතල වින්න ඝාතන නඩුව, ඒ සියලු නඩු මේ මහදිසිය ඇහුවේ නැහැ. කාලයක් දුන්නා. ඊළඟට සරත් අඹේපිටිය නඩුව, කෑගල්ලේ බුදු පිළිමයට ප්‍රහාර එල්ල කරපු නඩුව, ක්‍රිෂාන්ත කුමාරසාමි නඩුව, ඒ නඩු ත්‍රිපුද්ගල මිනිසුරු මඩුල්ලක් ඇව්වේ. කාලයක් දුන්නා ඒ නඩුව අහන්න. කාලයක් ගිහිලා තමයි ඒ නඩුව අහගෙන ගියේ. මේම එක හැමදාම ඇහුවේ නැහැ. එහෙමනම් ඇයි මේ නඩුවට විතරක් එච්චර උනන්දු වෙන්නේ හැමදාම අහලා ඉක්මනට මේ තීන්දුව දෙන්න? ඒක තමයි තියෙන සැකේ සභාපතිතුමනි. ඊළඟට ගරු සභාපතිතුමනි, අපි දන්නවා ඔබතුමාලාගේ කාලේ දැන් අපි දන්නවා මේ දැන් විනිශ්චය මඩුල්ල දැන්වීමක් දාලා තියෙනවා ගරු සභාපතිතුමනි. මොකද ඒගොල්ලෝ දාලා තියෙන්නේ මේ විනිශ්චයකරුවන් අස්තුනා කියලා මහාධිකරණේ මේ මිනිස්සුකරුවන් දැන්වීමක් දාලා තියෙනවා. මොකද ඒගොල්ලෝ කියන්නේ, ඒගොල්ලෝ කියනවා ජූනියර් ඇටෙනිස්ලාට ඇවිල්ලා මේ නඩුවට පෙනී හිටින්න කියලා. මේ පාස්කු බෝම්බ ප්‍රහාරය වගේ නඩුවක් මේ ජූනියර් ඇටෙනිස්ලාට පුරුදු වෙන්න ආහන නඩුවක්ද මේක? මේ දාලා තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එක මම මේක හැන්සාට් කරනවා. මොකද්ද මේ කරන වීලුව? ජූනියර් ඇටෙනිස්ලාට පුළුවන්ද මේ පාස්කු බෝම්බ ප්‍රහාරය වගේ නඩුවකට ඇවිල්ලා පෙනී හිටින්න? මොකද්ද මේ කරන වීලුව? එතකොට කොහොමද රටේ අධිකරණයේ ස්වාධීනත්වයේ කොයිද මේ නඩුවක් සාධාරණ අහනවයි කියලා ඉෂ්ට වෙන හැඟීමකෝ? ඒ කිසි දෙයක් අඩ වෙනකොට අහිමි කරලා තියෙනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමි දන්නවා, අපි දන්නවා විශේෂයෙන්ම මේ 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 නඩුව මැනිපුලේට් කරා. එදා නීතිපති දෙපාර්තමේන්තුවට ගිහිලා ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩු කාලේ හිටපු අය නීතිපති දෙපාර්තමේන්තුවට ගිහිලා ඒගොල්ලන්ට අවශ්‍ය සැකකාරයෝ ටික ඒගොල්ලෝ මැනිපුලේට් කරලා දැම්ම. සැකකාරයෝ ටික සාක්ෂිකාරයෝ ටික මැනිපුලේට් කරා. දැන් තවම රොහාන් ගුණරත්න පළවෙනි සාක්ෂිකාරය. දැන් තමුන්නාන්සලගේ ආණ්ඩු ඇවිල්ලා තියෙන්නේ. රොහාන් ගුණරත්නටයි මේ නඩුවටයි තියෙන සම්බන්ධය මොකද්ද? කිසිම සම්බන්ධයක් නැහැ. එයා ගෝඨාභය ගෙනාව එයාව මේ නඩුවේ පළවෙනි සාක්ෂිකාරය හැටියට. සලේ දෙවෙනි සාක්ෂිකාරයා. තමුන්නාන්සල විශ්වාස කරපු තමුන්නාන්සලගේ දැන් ඔය ඉන්න CID එකේ අය කිව්වා මාමුලකාරයා. සලේ කියලා. සලේ දෙවෙනි සාක්ෂිකාරයා. ඇයි එහෙම වෙනස් කරන්නේ නැත්තේ? ඇයි ඒව මැනිපුලේට් කරපු ඒවම නැවත ගෙනියන්නේ? දැන් මේ මැනිපුලේට් කරා. කවුද මැනිපුලේට් කරේ? ඒජි දෙපාර්තමේන්තුවේ එදා ගෝඨාගේ කාලේ සලේ ගිහිලා මැනිපුලේට් කරා. ඒ මැනිපුලේට් කරපු සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුව තමයි දැන් මේ ආණ්ඩුවත් ඇවිල්ලා නඩු අහන්න යන්නේ. රොහාන් ගුණරත්න පළවෙනි සාක්ෂිකාරය. කිසිම සම්බන්ධයක් නැහැ පාස්කු බෝම්බ ප්‍රහාරය. සල්ලි වලට ලියන මිනිස්සෙක් වැරදියට ලියලා එදා කොහෙද කැනඩාවේ ඩොලර් 50,000ක දඩයක් ගැව්වා එයාට. බොරු කිව්වයි කියලා. එහෙම කෙනෙක්ව පළවෙනි සාක්ෂිකාරය කළා තියෙනවා. හේඳ ගරු සභාපතිතුමනි, දැන් අපිට තියෙන සැකේ තමයි ඇයි මේක වහන්න හදන්නේ? මේ වහන්නේ කාගේ
ඔබතුමයි? කාලේ තව විනාඩි 2යි ගරු මන්ත්‍රීතුමනි.
අවසන් කරන්නේ. හේඳ ගරු සභාපතිතුමනි, දැන් මේ මහමොලකාරයකු දැන් අපි අහනවා මහමොලකාරයකු දැන් මහමොලකාරයා හඳුනාගත්ත කියලා කිව්වා. කොහේ මහමොලකාරයා? රවි සෙනවිරත්න මැතිතුමා, අද ලේකම්තුමා, එයා ලියලා දුන්නා පාස්කු කොමිසමට මෙයා තමයි මහමලකරු කියලා. එහෙනම් රවි දන්නවා මහමලකරු. ඇයි රවි නිශ්ශබ්ද? ඇයි රවි සෙනවිරත්න මැතිතුමනි ඔබතුමා නිශ්ශබ්ද? ඔබතුමා අපිත් එක්ක කියපු හොඟා දේවල් තියෙනවා විපක්ෂයේ ඉන්නකොට. එදා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු කාලේ එතුමාට අසාධාරණ කරනකොට සජබේ සමග ජන බලවේගය අපි තමයි මේ පාර්ලිමේන්තුවේ කතා කළේ. කවුද කතා කළේ? හන්රකුමාර කතා කළාද? හන්රකුමාර කතා කළේ නැහැ. හන්රකුමාර කතා කරේ නැත්නම් එතකොට පොලිස් හැමදේ ටිරාන් අලස්. එයාට බැරි වුණා ටිරාන් අලස්ට විරුද්ධව කතා කරන්න. ඒ ඉඳ එයා නිශ්ශබ්දව හිටියා. එයාගේ හොඳම ව්‍යාපාරික පාර්ට්නර්. එයා කතා කරේ නැහැ. අපි කතා කරා. එදා රවියද සඳ කටවාගෙන ඉන්නවා. අපි කියනවා රවි සේනවරත්න මැතිතුමාට ඔබතුමා දන්නවා මහමලකරු. ඇයි මහමලකරු අත්තරංගොට ගන්න ප්‍රමාද? ඇයි මහමලකරු දන්නේ නැත්තේ? ඇයි මහමලකරු නැතුව මේ නඩුව ගෙනියන්න ඉක්මන් වෙන්නේ? ඇයි මේ නඩුවට ඉක්මන් තීන්දුව ලබා දීලා අර කැලෑ උසාවියක වගේ නඩුව අහලා ඉක්මනට මේ තීන්දුව ලබා දීලා ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ ඒ මහමලකරුවා නැතුව මේක යටපත් කරන්නද? අර ජනාධිපතිතුමා කියන වැලිතලාවේ යටගහන කතාව. එහෙනම් ජනාධිපතිතුමාගෙන් අපි අහනවා, ජනාධිපතිතුමනි, ඔබතුමා දිගින් දිගට මේ පාස්කු බෝම්බ ප්‍රහාරේ මහමලකරුවන්ව යටගහන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. වැලිතලාවේ යට ගහන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. නමුත් අපිට පේනවා අද වෙනකොට ඔබතුමාගේ ආණ්ඩුව යටතේ මේ නඩු විභාගවල පටන් අරන් තියෙනවා. මහමලකරු අත්අඩංගුවට ගත්තේ නැහැ, අවශ්‍ය පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ නැහැ. අද ඒගොල්ලෝ නිදහසේ ඉන්න හින්දා හොඳට මතක තියාගන්න, තවම ඔය ඩීප් ස්ටේට් කියන එක තවම වැඩ කරනවා ගරුක සභාපතිතුමනි, හොඳට මතක තියාගන්න. මේ කතා කරන අපේ ජීවිතවලටත් අනතුරු වෙන්න පුළුවන්. අපේ ජීවිතවලටත් මේකේ අනතුරුදායක තත්ත්වයක් තියෙනවා. අපි මේ කතා කරන්නේ විහිළු නෙමෙයි.
ඔබතුමායි කාලය අවසන්යි
කරන්නේ. මේ රටේ ජනතාවට සාධාරණත්වයේ ඉෂ්ට වෙන්න ඕනේ කියලා. මේ රටේ ජනතාවට යුක්තිය ඉෂ්ට වෙන්න ඕනේ කියලා. ඒ යුක්තිය සාධාරණේ ඉෂ්ට වෙන්න ඕනේ ඉඳ තමයි අපිත් නිර්භීතව ඇවිල්ලා මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ තරම් ප්‍රශ්න තියෙද්දි අපි පෙරේ හිටින්නේ. එහෙනම් අපි ආණ්ඩුවට ඉල්ලනවා. අද පාර්ලිමේන්තුවේ 159ක් ඉන්නවා. ඒ 159 ඉන්න ආණ්ඩුවෙන් අපි ඉල්ලා සිටිනවා. ඒකින්ද මාමලකරුවව වහාම මේ නඩුවට ඉදිරිපත් කරලා සාධාරණ නඩු විභාග විවෘත අධිකරණයේ ඇසීමට අවශ්‍ය පරිසරය ලබා දෙන්න කියමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ඕඩර් ප්ලීස්. අද දිනට නියමිත කටයුතු අවසන් කිරීම සඳහා අවශ්‍ය කාලය ලබා දීමට සභාව එකකද